මීළඟට උදයංග කිඳපිටිය මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක් කාලයක් තියෙනවා.
බොහොමත්ම ස්තුතියි. ඇත්තටම අද අපි මේ සාකච්ඡා කරන්නේ 1990 අංක 4 දන්න බැංකු මගින් ණය කර ගැනීම පනතර ගෙන ලද සංශෝධනය සම්බන්ධයෙන් සහ බෙදුම් නඩු විධාන සංග්‍රහය ගැන අපි සංශෝධනය සම්බන්ධයෙන් මේ අවස්ථාවේ විශේෂයෙන් මේ ප්‍රශ්නය කරලියට ගෙනල්ලා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාරිකයන්ගේ ඒ ආර්ථික ප්‍රශ්නයට තාවකාලික විසඳුමක් හෝ ලබා දීම සඳහා අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් මම හිතන්නේ විපක්ෂ නායකතුමාටත් ඒ සම්බන්ධයෙන් තමන්ගේ සවන් යොමු කරපු ආණ්ඩු පක්ෂයටත් විශේෂයෙන් අපේ ස්තුතිය ප්‍රකාශ කරන්නට වෙනවා. ඒ වගේම අපි දන්නවා මේ කවුරුත් ණයගත් අය ණය නොගවය ඉන්න ගත්ත කට්ටිය නෙවෙයි. 99.9%ක්ම මම විශ්වාස කරනවා මේ ණය අරගෙන තමන්ගේ ව්‍යාපාර සංවර්ධනය කළා, ඒ තුරින් රැකී අවස්ථා බිහි කළා, තමන්ගේ පවුලත් රටටත් යම්කිසි සාධාරණයක් ඉටු කරන බලාපොරොත්තුෙන් ණයගත්ත ව්‍යාපාරික ව්‍යවසායකයෝ. හැබැයි අවිනිශ්චිත විදිහට මේ රටේ අතීතයේ සිදුවෙච්ච දේවල්, විශේෂයෙන් පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය, ඉන්පස්සේ ආපු අරගලය, ඊට පස්සේ මේ ආර්ථික බිඳවැටීමත් එක්ක ආපු ඒ අර්බුදයත් එක්ක ඔවුන්ගේ ව්‍යාපාර නිසි ආකාරයෙන් පවත්වාගෙන යාම හැකියාව ලැබුණේ. ඒ තුළ තමයි ව්‍යාපාර විශේෂයෙන් මේ පරායට නීති යටතේ අත්පත් කරගෙන වෙන්දේස කිරීම සඳහා මූල්‍ය ආයතන පියවර ගත්තේ. තවත් පිරිසක් ඉන්නවා මේ රටේ ණය ගන්න. ඔවුන් ණය ගන්නෙම ණය නොගෙවා ඉන්න බලාපොරොත්තුවේ. විශේෂයෙන් රාජ්‍ය බැංකු කේන්ද්ර කරගෙන ණය ගන්නවා. ඊට පස්සේ Tamanට හිතවත් දේශපාලන පක්ෂයේ දේශපාලන නායකයාට අවශ්‍ය කටයුතු ටික කරනවා. ඔවුන් බලයට ආවට පස්සේ ඒ ණය ටික අපහරනවා. එහෙම අතීතයක් අපි දන්න කාලේ ඉඳලා මේ රටේ තිබ්බා. මෑතදීත් අපි සාකච්ඡා වුණා ඒ නම් ටික එළියට දාන්න කියලා. කවුද රාජ්‍ය බැංකුවෙන් ණය අරගෙන ණය කපා දැම්මේ? කුමන ව්‍යාපාරවලද, කුමන ව්‍යාපාරිකයන්ගෙන්ද කියන එක. හැබැයි මේ අද අපි කතා කරන මේ කොට්ටාෂය 99%ක් මම විශ්වාස කරන්නේ මේ ණය ගෙවන්න අරගෙන හදිස්සි ඇතිවෙච්ච තත්වයන් මත ණය හිරවෙච්ච පිරිසක් විදියට. ඒ වගේම අපි දන්නවා බැංකු ණය දෙන්නේ තමන්ගේ තැන්පතුකරුවන්ගේ ණය තැන්පතු මුදලින්. එතන මේ බැංකුත් ආරක්ෂා වෙන්න ඕනේ මොකද තැන්පතුකරුවන්ගේ මුදල් ආරක්ෂා වෙන්න. ඒ වගේම ණය අරගෙන ව්‍යාපාර කරන්න බලාපොරොත්තු වෙන ව්‍යවසායකයා ව්‍යාපාරිකයාත් ආරක්ෂා වෙන්නට ඕනේ. දැන් මේ පනත මගින් ඇත්තටම පරාට නීතිය වෙනස් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. සමහර කතාවල්ද කිව්වත් මේක නවත්තනව නෙවෙයි, తాවකාලිකව ඒ සම්බන්ධයෙන් ගන්න දේපල දෙසැම්බර් මාසේ 15 වෙනකම් වෙන්දේස කිරීම නැවැත්වීම සඳහා ගන්නා වූ නිර්දේශයක් තමයි ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්නේ. හැබැයි අපි අහන්නට වෙනවා ආණ්ඩුවෙන් මේ මාස 6ක විතර කාලය තුළ මේ රටේ ආර්ථිකය මේ ව්‍යවසායකයන්ට ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාර සංවර්ධනය කරලා මේ ණය ටික ගෙවලා නැවතත් ණය යථාවත් කරගෙන ගෙවන්න පුළුවන් වකවානුවක් ඇති වෙයිද කියන එක. මෙන්න මේක හරි අවිනිශ්චිතයි. මේ මාස 6ක 7ක කාලයකට මේ తాවකාලික විධිවිධානයක් ක්‍රියාත්මක කරවුවට මං හිතන්නේ මේ රටේ ආර්ථිකය ඉස්සරහට යන්නේ.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 2ක කාලයක් තියෙනවා.
මේ ආර්ථිකය ඉස්සරහට යන්නේ ධනාත්මක දැක්මක් තිබ්බට ව්‍යාපාරිකයට තමන්ගේ ප්‍රශ්න වලින් ගොඩ එන්න පුළුවන් සුදුසු කාල සීමාවක් තියෙනවද කියලා. විශේෂයෙන් ඉදිරියේදී ඉන්නේ ජනාධිපති වර්ණය, ඊට පස්සේ මහමැති වර්ණය. මේත් එක්කම රටේ ආර්ථිකය තව තවත් හැකිලෙනවා මිස ඉස්සරහට යamak වෙන්නේ. එහෙනම් මම හිතන්නේ දෙසැම්බර් 15 වෙනකන් తాවකාලිකව මේ විධිවිධාන නැවැත්තුවා කියලා විශේෂ සහනයක් නම් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ව්‍යාපාරිකයට ලැබෙයි කියලා. එහෙමනම් මොකද්ද කරන්නට ඕනේ? මේ ව්‍යාපාරිකයන් ව්‍යවසායකයන්ගේ ප්‍රශ්නයට නිසි විසඳුමක් ලබා දිය යුතුයි මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව මගින්. අපි දන්නවා කොරෝනා වසංගතයේ කාලේ, ඒ වගේම පාස්කු ප්‍රහාරයේ කාර්යයේ මේ මොරටෝරියම් ෆැසිලිටි එකක් දුන්නා. හැබැයි ඒක දුන්නට පස්සේ තමන්ගේ ඒ පොලියටත් පොලිය ගෙවන්න සිදුවීම තමයි මම හිතන්නේ මේ පරාටේ නීතියට යටත් වෙන්න තරම් ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරවලට ඔවුන්ගේ දේපළවලට සිද්ධ වුණේ. මොකද ඒ තමන්ට ලබාගත් ණය සහනය තමන්ට ගෙවන්න වෙලා තියෙන දෙගුණ තෙගුණ වෙලා ඒ පොලියටත් පොලිය වැඩිලා. එහෙමනම් එහෙම නොවන සහනයක් මේ ව්‍යාපාරිකයන්ට ව්‍යවසායකයන්ට ලබා දීම සඳහා මුදල් අමාත්‍යාංශය තීන්දුව කර යුතුයි. අර විශේෂයෙන් සංජය වේදිරිමාන මන්ත්‍රීතුමා විශේෂ යෝජනාවක් කරා සුළු වශයෙන් ණයගත් අය සම්බන්ධයෙන්
ක්‍රිප්ටික් එකක් කරලා ඔබතුමාගේ කාලේ අවසන්
විනාඩියක් දෙන්න කරුණා කරලා ඒ වගේම ඒ කාල සීමාව තුල ණයගත් අහිංසක පොඩි ණය මුදලක් ගත්ත පිරිසකේ ණය කපාහැරීමකින් තොරව ඔවුන්ට ඉදිරියේදී ණය ගැනීම සඳහා අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ සඳහා අවශ්‍ය ක්‍රිබ් එකේ වාර්තාවෙන් යම්කිසි සහනයක් ලබා දෙන්න කියන එක. මෙන්න මේ වගේ දේවල් හෝ අඩුගානේ කරන්නේ නැතුව සුහුදු සංදර්ශන උදෙසා මේ වගේ දේවල් කරා කියලා මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. ඒ හින්දා මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සෙහන් සෙන්සින් මැතිතුමත් ඉන්න වෙලාවේ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා ඉල්ලමින් ඒ ලබා දුන්න සුළු කාලයේ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි. මේ ළඟට ගරු හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා. මේ ළඟට ගරු ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා. මේ ළඟට ගරු චරිත හේරත් මන්ත්‍රීතුමා. මේ ළඟට ජගත් ප්‍රියංකර මන්ත්‍රීතුමා. මේ ළඟට රංජිත් බණ්ඩාර මන්ත්‍රීතුමා. මේ ළඟට සුදර්ශන දෙනිපිටිය මන්ත්‍රීතුමා. මේ ළඟට සේහන් සීමසිංහ ගරු ඇමතිතුමා. ඔබතුමාට විනාඩි 22 කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන් අපේ රටේ දීර්ඝ කාලයක් සාකච්ඡා කරපු කාරණයක් අද නීතියක් හැටියට පාර්ලිමේන්තුවට අරන් එන අවස්ථාව, විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සහ ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වලට ඇති වෙලා තියෙන දැඩි පීඩාකාරී තත්ත්වය යම් තාක් දුරකට ඉවත් කිරීම සඳහා රජය විසින් ගන්නා පියවරක්. මොකද පොදුවේ අපි ගත්තොත් එහෙම මේ පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපේ රටේ ආර්ථිකයේ ඇතිවෙච්ච කඩාවැටීමත් එක්ක බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට බලපෑමක් ඇති වුණා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ බලපෑමේ ස්වභාවය කොච්චරද කිව්වොත් 2022 අපේ රට කඩාවැටීමකට ලක් වෙලා ඊළඟට අද වෙනකන් කාල පරිච්ඡේදය දිහා ගත්තොත් 2022 අවුරුද්දේ අපේ රටේ ආර්ථිකයේ සංකෝචනය 7.8%. ඒ කියන්නේ 8% ආර්ථික සංකෝචනයක් තිබ්බ රටක එක කාණ්ඩයක් විතරක් නෙවෙයි මේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් හැම ජන කොට්ටාසයක්ම පීඩාකාරී තත්ත්වයකට පත් වුණා. ඒ 2022 ඇතිවෙච්ච දේශපාලනික සමාජීය අස්ථාවර භාවය තුළ නිර්මාණය වෙච්ච ආර්ථික අස්ථාවර භාවය. ඊළඟට ඒකට බලපෑපු හේතු රාශියක් තිබ්බා. ඒකට ගෝලීය වශයෙන් ඇතිවෙච්ච තත්ත්වයන්, ඊළඟට අපි විටින් විට රජයවන් ගත්ත තීන්දුව, ඒ රජයවන් තීන්දු ගත්තට පස්සේ ගෝලීය වශයෙන් ඇතිවෙච්ච බලාපොරොත්තු නොවෙන්ට අනිකුත් කාරණා, මේ සියල්ල මේකට ප්‍රධාන හේතුවක් බවට පත් වුණා. හැබැයි අපි 2023 අවුරුද්දේ මාර්තු මාසේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක මේ රටේ ආර්ථිකය නැවත ගොඩනැංවීම සඳහා, ඒ වගේම ඒ ගොඩනැගෙන ආර්ථිකය අනාගතයේදී ඇතිවෙන අර්බුදවලට මුහුණ දෙන්න පුළුවන් ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරනවා. ඒ වැඩපිළිවෙල ආරම්භ කරපු දවසේ ඉඳලා අද දක්වා ප්‍රතිඵලය බැලුවොත් අපි මාස 18කට 20කට පස්සේ මේ රටේ පැවති තත්ත්වය සැලකිය යුතු ආකාරයට වෙනස් කරලා තියෙනවා. අපේ රට සිදු කරපු රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ වෙනස්ක, ඊළඟට අපේ රාජ්‍ය පාලනයේ ඇති කරගත්ත වෙනස්ක, ඊළඟට ඒ ආයතන ව්‍යූහයන් තුළ ඇති කරගත්ත වෙනස්ක, ඊළඟට රජයේ මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති අනුගමනය කිරීමේදී වර්තමානයට ගැලපෙන සහ අරමුදයට ගැලපෙන ආකාරයට ඒ වෙනස්කම් සිදු කිරීම, මේ වගේ වෙනස්කම් රාශියකට භාජනය වෙච්ච රටක් අද ආර්ථිකමය වශයෙන් හරිපැත්තට යොමු කළා තියෙනවා. මේ යොමු වීමේදී ඒ අරගත්ත තීන්දුව තුල පැවති දැඩි ආර්ථික දුෂ්කරතා තුල ජනතාවත් කෙටි කාලයකට තවදුරටත් දුෂ්කරතාවයකට පත් වුණා. හැබැයි අසීරුවෙන් වුණත් ආණ්ඩුවේ තීන්දුව ගත්ත හින්දා තමයි ගරු සභාපතිතුමනි
අද අපිට දෙවනුවට ගත හැකි තීන්දුව අරගන්න පුළුවන් වෙලා තියෙන. විශේෂයෙන්ම 2022 8% ආර්ථිකයේ සංකෝචන වීමක් තිබ්බ රටක් 2023 දෙද්දී ආර්ථිකයේ සංකෝචනය 3% ප්‍රමාණයකට අඩු කරගත්තා. අපි 2024 අවුරුද්ද වෙද්දී බලාපොරොත්තු වෙනවා සියලු පුරෝගතන අපි 2%ක ආර්ථික වර්ධනයක් ලබා ගන්නවා කිව්වට අපේ උපරිම උත්සාහය මේ පවතින ආර්ථික රටාව තුළ සහ වෙනස්කම් තුළ ලබන ප්‍රතිඵලය අනුව 3% හෝ ඊට ඉක්මවූ ආර්ථික වර්ධන වේගයක් ලබා ගැනීම. ඒ ආර්ථිකයේ යහපත් වීම නිසා තමයි ගරු සභාපතිතුමනි යහපත් වීමේ ලක්ෂණයක් තමයි අද 2022ට සාපේක්ෂව ජනතාව මුහුණ දෙන ගැටලු අඩු වෙලා තියෙන සැලකිය යුතු ප්‍රමාණයක. තව අවධානය යොමු කර යුතු තැන් තියෙනවා. අපි 2022 ඉඳලා කාර්තු හයක් 2022 සම්පූර්ණ කාර්තු හතර 2023 පළවෙනි කාර්තුව දෙවෙනි කාර්තුව මේ කාර්තු හයම ආර්ථිකයේ සංකෝචනයක් සිදු වෙලා 2023 අවුරුද්ද 7 නිසා 4 කාර්තුවට යද්දී අපි ආර්ථිකයේ නැවත වර්ධනයක් ලබා ගන්න පටන් ගන්නවා. 3 කාර්තුවේ 2% ආසන්න වර්ධන වේගයකුත් 23 4 කාර්තුවට 4.5% වර්ධනයකුත් ලබා ගන්නවා. එතකොට මේක ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි ඉබේ ඇතිවෙච්ච තත්ත්වයක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සහ රජය ඉතාම සැලසුම් සහගතව ලෝකයේ අනික් රටවල් අනුගමනය කරන වර්තමානයට සහ අනාගතයට ඇතිවන අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් හොඳ භාවිතාවන් පාවිච්චි කරලා පිළිගත් භාවිතාවන් පාවිච්චි කරලා ගොඩනැගෙන ආර්ථික ශක්තිමත් කිරීමක් වාටපත් වුණා. අද මොන ආකාරයේ විපක්ෂයේ අදහස් දක්වුවත් ගරු මූලාශ්‍රාණුගේ මන්ත්‍රීතුමනි මේ යහපත් වැඩපිළිවෙලට විපක්ෂයේ සහයෝගයක් අපිට ලැබුණේ නැහැ. ඒක කනගාටුවෙන් කියන්න ඕනේ. මම ඊට පෙරත් කියලා තියෙනවා. ඉතාම තීරණාත්මක සංදිස්ථානවලට එද්දී මොන ආකාරයේ අදහස් ප්‍රකාශ කිරීමක් මේ සභාව තුල සිදු වුණත් ඒ තීරණාත්මක සංදිස්ථානයේ ඇතිවන මුළු රටේම මිලියන 22කටම බලපාන ගැටලුව निराකරණය කිරීමට අවශ්‍ය කඩුල්ල පනින්න අපිට මේ පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගන්න ආණ්ඩු පක්ෂයේ විතරයි ගරු මන්ත්‍රීතුමනි සහයෝගය දක්වුවේ. ඒක අපි මතක් කරලා දෙන්න ඕනි. මොකද ගොඩක් අය මෙතන විපක්ෂ කියනවා මේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න විපක්ෂය හඬනගපු හින්දා ආණ්ඩුව කටයුතු කරා කියලා. හැබැයි මතක තියාගන්න විපක්ෂය හඬනගුවා නම් ඔවුන්ගේ හඬත් ඔවුන්ගේ ක්‍රියාවත් දෙකම එක හා සමාන විය යුතුයි. එහෙම නැතුව එකක් කියන්නත් ජනප්‍රියතාවයේ ඔස්සේ ගමන් කරලා එකක් කියන්නත් ඒ කියන කාරණය යහපත් කාරණයක් බවට ආණ්ඩුව පරිවර්තනය කරන්න කටයුතු කරද්දී ඊට විරුද්ධව ඡන්දය දීමත් එහෙම නැත්නම් ඡන්දය දීමෙන් වැළකී සිටීමත් මේ දෙකම එකයි අවසාන පිළිඹු වෙන්නේ. ඔවුන්ගේ ප්‍රාර්ථනාව තියෙන්නේ රටේ අයහපත් ආර්ථිකයේ දිගටම පැවතිලා ඔවුන්ට බලයට එන්න පුළුවන් ද කියන තත්ත්වය බල. දැන් ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි අපි රටක් හැටියට අපේ රටේ මූල්‍ය පද්ධතිය බැංකු පද්ධතිය ආරක්ෂා කරගන්න කටයුතු කරා. විවිධ අවස්ථාවන් වලදී මේ රටේ ණය ප්‍රතිහෝගතකරණය සම්බන්ධයෙන් අවශ්‍ය පියවරයන් අපි අනුගමනය නොකළා නම් අනිවාර්යෙන්ම මේ රටේ බැංකු පද්ධතිය කඩා වැටෙනවා, මූල්‍ය ශේෂ්ත්‍රය කඩා වැටෙනවා, අපිට විදේශීය ණය ප්‍රතිහෝගතකරණයකට ගමන් කරන්න බැරි වෙනවා, විදේශීය හවුල්කරුවන්ගෙන් අපේ මිත්‍ර රටවල් වලින් ද්විපාර්ශ්වික හවුල්කරුවන්ගෙන් අපිට අවශ්‍ය සහයෝගය එකඟතාවය ලබා ගන්න බැරි වෙනවා. එහෙම වුණානම් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ලෝක බැංකුවත් ආසියානු සංගමන බැංකුවත් අනිකුත් මූල්‍ය ආයතන ලබා දෙන බහුපාර්ශ්වික ආයතන සහ ද්විපාර්ශ්වික ආයතන මේ සියල්ල ශ්‍රී ලංකාවට මේ ආර්ථිකමය වශයෙන් ගොඩනැගෙන්න උදව් කරපු ඒ වගේ ඔක්කොගෙම අයින් වෙනවා. ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි අමතක කරන්න එපා, මේ මම මතක් කරන්න ඉතාම සුවිශේෂී කාරණාවක්. මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවයි විපක්ෂයයි හැටියට මේ සභාවේ මන්ත්‍රීවරු බෙදුනට ආණ්ඩුව ගේන හැම යෝජනාවකටම ආණ්ඩුව පක්ෂ වෙන්නත් විපක්ෂය විරුද්ධ වෙන්නත් කටයුතු කළාට ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි 2022 මේ රට කඩා වැටිච්ච දවසේ ඉඳලා නැවත මේ 2024 අප්‍රේල් මාසෙ වෙද්දී නැවත නැගිටීමක් සිදුවීමට අවශ්‍ය සෑම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක්ම අපි ඉදිරියට අරගෙන යද්දී වෙනත් රටවල් වලට නැති නොදෙවෙනි සහයෝගයක් ලෝකෙ හැම රටක්ම ශ්‍රී ලංකාවට ලබා දුන්නා. ලෝකෙ හැම රටක්ම ශ්‍රී ලංකාවට ලබා දුන්නා. විශේෂයෙන්ම අපිට බහුපාර්ශික මූල්‍යායතන සහයෝගය ලබා දුන්න විතරක් නෙවෙයි ද්විපාර්ශික වශයෙන් ලෝකයේ ඒ රටවල් මොනාකාරයේ මතයක් අදහසක් පදනමක් තවත් රටක් එක්ක දරුවත් අවසානයේ හැම රටක්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙරටාව. හැබැයි මේ රටේ ආණ්ඩුවට ඒ වගේම ඉස්සරහට ගෙනියන්න වගකීම තිබ්බට අවාසනාවකට විපක්ෂයට ඒක තිබ්බේ නැහැ. ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව නැවත ශක්තිමත් ආර්ථිකයක් හැටියට හිටගන්න අවශ්‍ය සහයෝගය දෙන්න ඕනි වුණාට ලබා දුන්නට අද මේ පාර්ලිමේන්තුවේ කිඹුල් කඳුළු හෙලන විපක්ෂයට ඒ තත්ත්වය ලබා දෙන්න බැරි වුණා. අපි විශේෂයෙන්ම අපි විදේශීය ණය ප්‍රතිශූතු කරගන්න නොකළා නම් ඒ වැඩ පිළිවෙලට අපි ගමන් නොකළා නම් අපි අද මේ ලබලා තියෙන ප්‍රගතිය අපිට ලබා ගන්න බෑ ආර්ථිකය. මේකේ මූලික පියවරක් උනේ දේශීය ණය ප්‍රශස්ත කරන වැඩසටහන. මම මතකයි මේ පාර්ලිමේන්තුවේ අපි විවාද කරලා හැම කෙනෙක්ම විපක්ෂය නියෝජනය කරමින් කිව්වේ, විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂය ඉඳලා ස්වාධීන වෙච්ච කණ්ඩායම් කිව්වේ විදේශීය ණය ප්‍රශස්ත කරන එකට යන්න එපා, එහෙම වුණොත් එහෙම වෙන්නේ මේ රටේ බැංකු පද්ධතිය කඩා වැටෙනවා කියලා. ඔවුන් උත්සාහයක් දරුවා මේ රටේ ගිනුම් හිමි හැම කෙනෙකුටම උනන්දු කෙරෙව්වා ගිහිල්ලා තමන්ගේ බැංකු ගිණුමේ තියෙන හැම සතයක්ම නැවත ලබා ගැනීමට කටයුතු කරා. එහෙම වුණා නම් මොකද වෙන්නේ? නිකම්ම බැංකු පද්ධතිය කඩා වැටෙනවා. ඔවුන් උත්සාහ කරා මේ රටේ වැඩ කරන ජනතාවගේ EPF එකට ආණ්ඩුව ගසා ගන්න තමයි මේ උත්සාහ කරන්න කියලා පණිවිඩයක් දෙන්න. අපි 9%ක් අඛණ්ඩව ප්‍රතිලාභ EPF එකට ලබා දෙන්න පොරොන්දු වෙද්දී අපෙන් එව කොහොමද මේක ලබා දෙන්නේ කියලා. හැබැයි ගරු මූලාශ්‍ර ආණ්ඩුවේ මන්ත්‍රීතුමනි, අවසානයේ ගිය අවුරුද්දේ ඔවුන්ගේ මූල්‍ය ප්‍රකාශන නිකුත් වුණාම 9% ඉක්ම වූ 13%ක දක්වා ප්‍රතිලාභයක් EPF එකට ලබා දීමට හැකියාව ඒ EPF එකේ ආයෝජන කළමනාකරණය තුළින් මහ බැංකුව ඇතුළු ඒ මූල්‍ය මණ්ඩලයට හැකියාව ලැබුණා. මේකට තමයි දිගින් දිගටම චෝදනා වෙල්ල කරේ. අපි දන්නවා අපි ආණ්ඩුව කැඩෙන මොකද කරන්න කියලා. අපි දන්නවා ආණ්ඩුව කැඩෙන අපි මොකද කරන්න කියලා. දැන් ඒ අනුව 2024 අපි බලාපොරොත්තු වෙනවා ඒ ආයෝජන කළමනාකරණය තුළ 9%ක් ලබා දෙන්නව. හැබැයි මේ 9%ක් ලබා දෙන්න පොරොන්දුවක් වෙද්දී ඒක 2%, 3%, 4%ට අඩු කරලා මේ රටේ වැඩ කරන ජනතාව පාරට ගේන්න උත්සාහ කරන විපක්ෂයට මොකද උනේ? 13%ක් ලබා දීම සම්බන්ධයෙන් අද කිසිම වචනයක් කියන්නේ නැහැ ගරු මුලාසන අරුණ මන්ත්‍රී. ඇයි මේ යථාර්ථයට මුහුණ දෙන්න බැරි? මේක අපි හොඳින් තේරුම් ගත යුතු කාරණයක්. මේ විදේශීය ණය ප්‍රතිවගත කරන්නේ අවශ්‍ය වෙච්ච මූලිකම පියවර අපි සම්පූර්ණ කරා. ඒක EPF එකට පහරක් වැදෙනවා කිව්වට අවසානයේ EPF එකට බලාපොරොත්තු වුණාට වඩා ප්‍රතිලාභයක් ලැබුණා. අපේ රටේ මූල්‍ය පද්ධතිය බැංකු පද්ධතියේ ශක්තිමත් වුණා. අද මේ සභාව තුල කතා කරා පරාටේ නීතිය December 15 දක්වා ක්‍රියාත්මක කිරීම එක පාර්ලිමේන්තුව අනුමත කරන්න ඕන. ඒක කළ යුතු ක්‍රියාමාර්ග කීපයක් තියෙනවා. ඒ සඳහා ගත වෙන කාලය පිළිබඳ ගාන්තමත්තුම ඔබතුමා හිටපු ඇමතිවරේ කැටියට හොඳට දන්නවා. පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඉඳලා ගැසට් කරලා අධිකරණයට යනවා නම් ඒ සඳහා අවශ්‍ය කාල පරිච්ඡේදයක් දීලා තමයි අපිට පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන්. ඊළඟට අපි මේකෙන් අදහස් වෙන්නේ, අදහස් කරන්නේ සිතාමතාම ණය නොගෙවෙන අයට සහයෝගයක් ලබා දීම නෙවෙයි. මේ වෙන්දේසි කිරීම නැවැත්වීම තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ හැමදාම සම්ප්‍රදායිකව බැංකු වලින් ණය අරගෙන ඒ බැංකු වලට ණය නොගෙව ඒ ණය නොගෙව ඉඳලා මතයක් පළ කරන අයට සහයෝගයක් ලබා දීම නෙවෙයි. හැබැයි මෙතෙක් මේ ණය සේවාකරණය කරපු කණ්ඩායම් ඒ ණය සේවාකරණයේ ඉදිරියට කරගෙන යෑම ඉතාම වැදගත් වෙනවා. ඔවුන්ට යම්කිසි සහයෝගයක් මැදිහත් වීමක් අවශ්‍ය නම් මේ වෙනකොටම මහ බැංකුව ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා විතරක් නෙවෙයි ඔවුන් වෙනුවෙන්ම පීඨ වූ ඒකකයක් ක්‍රියාත්මක කරන්නත් කටයුතු කරනවා. ඒක විතරක් නෙවෙයි පසුගියදා
ඔව් ගරු මන්ත්‍රීතුමා දයන්ත මන්ත්‍රීතුමා
තුමනි ඇමතුමා පැහැදිලි කරන වෙලාවේ පුංචි අදහසක් දැනගන්න කැමැති. දැන් කැබිනට් අනුමැතියකුත් අරගෙන අද පාර්ලිමේන්තුවට මේ ගෙනල්ලා කරන්න හදන්නේ අහිංසක මිනිස්සු බේරගන්න. ඒ කියන්නේ රටට වෙච්ච දේ තමයි අපේ ව්‍යාපාරිකව බහුතරයකට වුණේ. ඒ මිනිස්සු ණය අරගෙන දිනු වෙන්න බලාගෙන ගත්ත ණය ගෙවා ගන්න බැරි වුණා මේ ඇති වෙච්ච තත්. දැන් රටේ තත්ත්වෙත් ඒකනේ. ලෝකෙන් ගිහිල්ලා ආධාර ඉල්ලනවා ණය ආපහු ප්‍රතිව්‍යුහගත කරන්න කියලා ඉල්ලන්නේ මේ ඔක්කොම කරන්නේ ඒකට. ඉතින් හැමතෙමනි දැන් අද මේ කැබිනට් තීරණය අරගෙන තියෙද්දිත් ප්‍රසිද්ධ වෙන්දේසියේ දැන් හෙට අනිද්දාටත් ක්‍රියාත්මක වෙන්න ලෑස්ති වෙනවා. ඉතින් කැබිනට් තීරණයක් අරන් පාර්ලිමේන්තුවත් තීරණයක් අරන් කථානායකතුමා අස්සම් කරනකම් කියලා ඒ නීතිය තිබුණට ඔබතුමාලා උපදෙස් දෙන්න කරුණාකරලා මේ අහිංසක මිනිස්සු මේ සතියන්තෙත් විශාල පිරිසකට මේක බලපානවා. මොකක් හරි පියවරක් ගන්න මෙතුමා ඒකට ඉක්මනට මොකද මිනිස්සු බේරගන්නනේ මේ ඔක්කොම කරන්නේ. ඒකට chance එකක් දෙන්න.
ඔව් ඔව් ඔව්
මන්ත. ඒක අතිකේ ගොඩක් හිටපු නැති හින්දා ඒ කාලේ විපක්ෂයෙන් අඩු කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම මේ නීතියේ බලපෑම තියෙන්නේ මේ කථානායකතුමා අත්සන් කිරීමේ ඉඳලා. ඒ වගේම ගරු මූලාශ්‍රාණ්ඩුවට මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම බැංකු පද්ධතියත් මේ වෙන්දේසි කිරීමේදී කිසියම් ආකාරයකට බොහෝ අවස්ථාවන් වලදී මේ ඇතිවෙන තත්ත්වය පිළිබඳවත් අවධානය යොමු කරා. විශේෂයෙන් රාජ්‍ය බැංකු මෙහිදී වඩා සැලකිලිමත් වුණා. අනික් බැංකුත් මං කියන්නේ නැහැ සැලකිලිමත් වුණේ නැහැ කියලා. හැබැයි සමහර අවස්ථාවන් වලදී අපි දැක්ක සහයෝගය ලබා දී යුතු තැන්වලදී සහයෝගය නොලැබිච්ච අවස්ථාවන් නැතුවම නෙවෙයි. ඒ වගේම මං කියාගෙන ආවේ අපේ රටේ බොල්න ඒ කියන්නේ අපේ රටේ මේ මේ NPL ප්‍රමාණය 13.1 දක්වා වැඩි වුණා ගරු කතා ගරු මූලාශ්‍ර අඩුවට මන්තිතුම. එතකොට අපිට මෙන්න මේ වැඩි වෙච්ච ප්‍රමාණය හා සාපේක්ෂව බැලුවහම ඒ ආර්ථික අර්බුදයේ දිග පළල තේරෙනවා. ඒ අනුව තමයි අපිට අවසාන ප්‍රතිඵලයට යන්න මූලික වශයෙන් ගත යුතු පියවරෙන් ගන්න ඕන. මුල් පියවරෙන් ටික ගන්නේ නැතුව අවසාන පියවර ගන්න බෑ. මේ සඳහා අපි දන්නා පාර්ලිමේන්තුව කතා කරා. හැබැයි ගරු නියෝජ්‍ය ගරු සභාපතිතුමනේ කවුද කතා කරේ? බැංකු පද්ධතියේ ස්ථාවරත්වය ඇති කරන්න ඕනි වෙද්දී නීති රීති ගේද්දී මේ යෝජනාව සම්මත කරද්දී කවුද මේකට සහයෝගය දුන්නේ? මේ කතා කරන අය සහයෝගය ලබා දුන්නේ නැහැ. සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් ජාත්‍යන්තර ආසියානු සංගම බැංකුව අපිට ඩොලර් මිලියන 100ක් ලබා දෙනවා. එතනින් ඩොලර් මිලියන 50ක් ඒකෙන් 50ක් අපි මේ ණය ක්‍රෙඩිට් ගරන්ටි ඉන්ස්ටිටියුෂන් එක වෙනුවෙන් ඒ කියන්නේ ඔවුන්ට මේ මේ ෆයිනෑන්ෂියල් ඇක්සස් ලබා ගන්න පුළුවන්. ඇක්සස් ටු ෆයිනෑන්ස් සඳහා ඇති වෙලා තියෙන බාධාව निराකරණය කරන්න අවශ්‍ය ඒ ණය ක්‍රෙඩිට් ගරන්ටි ඉන්ස්ටිටියුෂන් එක ක්‍රියාත්මක කරන්න 50ක් විශේෂයෙන්ම මේ කාර්ක ප්‍රාග්ධනය හැටියට ලබා දෙන්නත් අවශ්‍ය වැඩ කටයුතු කරනවා. ඒක විතරක් නෙවෙයි ගිය සතියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යෝජනා කරා මුදල් අමාත්‍යාංශයේ යටතේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන්ම නිශ්චිත ඒකකයක් පිහිටුවා. එතකොට සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට තමන්ට අවශ්‍ය ගැටලුව निराකරණය කරන්න ඍජුව මැදිහත් වෙන්න පුළුවන් ඒකකයක් ඉදිරියේදී මුදල් අමාත්‍යාංශයේ යටතේ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පිහිටවීම සිදු වෙනවා. එතකොට තවදුරටත් මේ ඇති වෙලා තියෙන ගැටලු වලදී රාජ්‍ය මැදිහත් වීම සිදු කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඊළඟට මම කියාගෙන ආවේ මේ ණය ප්‍රතිව්‍යුහගත කරන. විශේෂයෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ අපි අවසාන අදියරට දැන් ඇවිල්ලයි. අවසාන අදියරට අපි ඇවිල්ලයි. අපි ද්විපාර්ෂික වශයෙන් අපේ ණය හිමියන් එක්ක අපි එකදාවකට ඇවිල්ලා තියෙනවා අග්‍රීමන්ට් එකකට. ඊළඟට මේ වෙනකොට ඒක අවබෝධිතා ගිවිසුම් බවට පරිවර්තනය කිරීමේ වැඩ කටයුතු සිදු වෙමින් පවතිනවා. ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා සිදු වෙනවා. අපිට හැකියාව ලැබෙවි ඉක්මනින් මේ අවබෝධිතා ගිවිසුම් පිළිබඳව පාර්ලිමේන්තුවට උනත් දැනුවත් කිරීම කරන්න. ඒක අත්සන් කරාට පස්සේ ඊළඟට අපි වාණිජමය නායිමියන් සමග
සාකච්ඡා සිදු වෙනවා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඉතාම ඉක්මනින් මේ එකඟතාවයන් මොනවාද කියලා එකඟතාවයන් වලට එළමිලා ඒකඟතාවයන් වලට ලැබුණා කියන පණිවිඩය දෙන්න ඒ කටයුත්ත අවසන් වුණා. ඊළඟට පෞද්ගලික බැඳුම් කර හිමියන් සමග අපි මුල් වටේ සාකච්ඡාවට අරගෙන ගියා. ඒ සාකච්ඡාවේදී අපි එකඟතාවයකට එන්න බැරි වුණා. විශේෂයෙන්ම එකඟතාවයකට පැමිණීමේදී මේ comparability of treatment විශේෂයෙන්ම කොහොමද මේ එක හා සමානව සියලු නැහිමියන්ට අපි ගන්න තීන්දුව බලපාන. ඊළඟට ණය තිරසන භාවය ඇති කර ගැනීමේදී තියෙන ඒ සංඛ්‍යාලයේ ග්‍රහ දත්ත අනුව කොහොමද අපි කටයුතු කරන්නේ? මේ කාරණාත් බලලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත් වීමත් එක්ක පැරිස් ක්ලබ් එකේ මැදිහත් වීමත් එක්ක OCC එකේ මැදිහත් වීමත් එක්ක අපි දෙවනි වටේ සාකච්ඡාවට ආරම්භ කරාට පස්සේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් එකඟතාවයකට පැමිණීමේ සඳහා අවශ්‍ය වැඩ කටයුතු ටික කරා. එහෙම නැතුව මේ ණය ප්‍රතිවගතකරණය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයකට ලංකාව නැහැ. ඒක ඉතාම පැහැදිලිව අපි කියන්න ඕනේ. විශේෂයෙන්ම මම ආසියානු සංවර්ධන බැංකුවේදී ඔවුන්ගේ වාර්ෂික සමුළුවේදී චීනය සමග සාකච්ඡා කරා. චීනය මේ වෙනතෙක් අපිට ලබා දීලා තියෙන සහයෝගයත් ඉදිරියේදී ලබා දෙන සහයෝගයත් පිළිබඳව අපිට කතා කරා. ඒ පිළිබඳව කිසිම සැකයක් තියාගන්න එපා කියලා අපිට ඔවුන් දැනුම් දුන්නා. අපිට පැරිස් සමාජයේ රටවල් උපරිම සහයෝගය ලබා දීලා තියෙනවා. අපේ OCC එක නයි හිමියන්ගේ කමිටුව ඉන්දියාව ප්‍රංශය සහ ජපානයේ මේ මුලසුන දරන මේ අය සියලු දෙනා අපිට එකඟතාවය පළ කරලා තියෙනවා. ඒකට අපිට කිසිම අවස්ථාවක වරු මුලාසනවරු මන්ත්‍රීතුමනි මේ යන ගමන් මඟ වෙනස් කරන්න හැකියාවක් නැහැ. මම දකිනවා බොහෝ වෙලාවට සමගි ජන බලවේගයක් ජනතා විමුක්ති පෙරමුණත් දිගින් දිගටම කියනවා ඔවුන්ගේ ආණ්ඩුවක් ආවොත් මේ යන වැඩපිළිවෙල වෙනස් කරනවා කියලා. මං අහන්න කැමති ඉතාම සරල දෙයක් ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, වෙනස්කම් කරනවා නම් මොනවාද මේ වෙනස්කම්? දැන් වැඩසටහනක් තියෙනවා. ඒ වැඩසටහනට මේ පාර්ලිමේන්තුව අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව සංඛ්‍යාලය කියලා ටික තියෙනවා. අපි කාර්තුවක් පාසා කොහොමද අපේ මූල්‍ය වශයෙන් අපි රාජ්‍ය ආදායම වැඩි කරගන්නේ, රාජ්‍ය වියදම් කළමනාකරණය, රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිවෝගතකරණය, ඊළඟට කොහොමද මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නේ, කොහොමද අපේ විදේශ සංචිත ප්‍රමාණය අපි පාලනය කරගන්නේ, මේ සියල්ල පිළිබඳව රජයේ වැඩසටහන තියෙනවා. ඒකේ ප්‍රතිඵලත් ඇවිල්ලා තියෙනවා. කාර්තු 6කට පස්සේ 145% වර්ධනයකුත් ඇවිල්ලා තියෙනවා. ඊළඟට අපිට පේනවා අපනයනවල වර්ධනයක ලක්ෂණ පෙන්නනවා. අපනයනයේ වර්ධනය වෙද්දී එක පැත්තකින් ආනයනයත් යම් කිසි ප්‍රමාණයක වර්ධනයක් වෙනවා. රුපියලේ යගේ ස්ථාවර වෙනවා. හැබැයි බොහෝ අය හිතාගෙන ඉන්නවා අද රුපියලේ යගේ සම්බන්ධයෙන් මේ දෛනික ප්‍රවෘත්තියක් වෙනවා. එහෙම දෛනික ප්‍රවෘත්තියකට පත් වුණොත් මං හිතන්නේ රුපියලේ යගේ සම්බන්ධයෙන් අවුරුදු ගණනාවක් දෛනිකව ප්‍රවෘත්ති ලබා දෙන්න මේ. කොහොමද විදේශීය ව්‍යවහාර මුදල් ලැබෙන්නේ? ආදායම කොහොමද? සැපයුම මොකද්ද? ඉල්ලුම මොකද්ද? කළමනාකරණය. සැපයුම මොකද්ද? ඉල්ලුම මොකද්ද? ඒ අනුව තමයි අපිට තීන්දුව කරන්න වෙන්නේ මොකද්ද විනිමය අනුපාතය කියලා. ඒකට රජයට මැදිහත් වීමක් මහ බැංකු මැදිහත් වීමක් සිදු වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මේ සියල්ල බලන්න ඕනේ. මං කියාගෙන ආවේ ගරු මන්ත්‍රීතුමනි මෙන්න මේ කියපු ප්‍රතිඵල ලබා ගත්ත වැඩසටහනට අමතරව වෙනස්කම් කරනවා නම් මොනවද මේ වෙනස්කම්? එහෙම නැතුව හුදෙක් නිකම් කියන්න වාලේ අපි වෙනස්කම් කරනවා කියලා හරියන්නේ නැහැ. මොකද්ද වෙනස්කම් ටික? බදු අඩු කරනවද? පිරිවැය මත ගෙනියන ප්‍රමාණය අඩු කරනවද? දැන් චම්පිකරණම කැමතුමා කිව්වා කොහොමද CPC එකයි ඛනිජ තෙල් නිසි සංස්ථාවයි විදුලි මණ්ඩලයයි මේ දෙකම සහනදායී මුදලට සහනදායි මිලකට රජයේ විසින් තීන්දුව කරපු මිලකට සපයුම් කරලා අවසානයේ රජයේ බලාපොරොත්තු වෙච්ච දුප්පත් අයට ලැබිච්ච සහනයකුත් නැහැ. අනික් පැත්තෙන් පොහොසත් අයට වැඩි සහනාධාරයක් ලැබුණා. අවසානයේ මොකද වුනේ? ඒ වෙනස රාජ්‍ය භාණ්ඩාගාරයට පියව ගන්න බැරි තැන ගිහිල්ලා බැංකු දෙක මත දැම්මා. මහජන බැංකුවයි ලංකා බැංකුවයි. දැන් එතකොට ලංකා බැංකුවයි මහජන බැංකුවයි මත පිළිවෙලක් නැතුව ප්‍රතිපත්තියක් නැතුව මිලකනම් තීන්දු කරන්න ගිහිල්ලා රජය අවසානයේ බර ගිහිල්ලා බැංකු දෙක මත දැම්මා. හැබැයි ඒ බැංකු දෙක ඇති වෙලා තියෙන ඒ පීඩනය අවම කරන්න අපි වැඩ කටයුතු කරනවා. මහා බැංකුව ඒ රීකැපිටලයිසේෂන් රජයේ රීකැපිටලයිසේෂන් වෙනුවෙන් මේ අයවැය ලේඛනය තුළ මේ අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සිදු කරා. එහිඳ කරු මූලාශ්‍ර අනුර මන්ත්‍රීතුමනි, මේ රටේ ආර්ථිකයේ යන ගමන් මඟ වෙනස් කළොත් මතක තියාගන්න, වෙනස් කරන අය එදා චෝදනා කරා පැවති රජයට, එදා පැවති රජයට චෝදනා කරා රජය ගත්ත ආර්ථික ප්‍රතිපත්ති වල වෙනස් දුර්වලතා හින්ද තමයි ආර්ථිකය රටේ කඩාවැටුනේ කියලා මතක තියාගන්න. එදා ගත්ත ප්‍රතිපත්ති වලට විරුද්ධව කටයුතු කරලා අයට කවදාවත් බෑ නැවත ඒ ප්‍රතිපත්ති වලට යනවා කියලා ප්‍රසිද්ධ වේදිකාවේ කියන. එහෙනම් මම මේකයි කියන්න ඕනේ උනේ, මේ ජනතාව සතුටු කරන්න අවශ්‍ය දේ නම් කරන්න යන්නේ, ප්‍රායෝගික නොවන දේ නම් කියන්න යන්නේ, අසාර්ථක වෙච්ච ප්‍රතිපත්තියක් නම් නැවත හඳුන්වා දෙනවා කියලා කියන්න යන්නේ, ඒ තුලින් බලාපොරොත්තු වෙන දේශපාලන ජයග්‍රහණයක් නම් අවසානයේ රටේ ජයග්‍රහණයක් ආපස්සට හරවනවා, දේශපාලන වශයෙන් උත් ජයග්‍රහණයක් ලබා ගන්න බැරි වෙනවා. අපි මම සතුටු වෙනවා ජනතා විමුක්ති පෙරමුණ පිළිගත්ත හි නායකතුමා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ ඒ දණ්ඩේ ගොඩක් ආව දුරක් ඒ දුර ඒ ආකාරයට මේ යන්න ඕනි කියලා පිළිගත්. ඒක හොඳ ප්‍රවණතාවයක්. මොකද මොන ආකාරයේ විවේචනයක් කරත් දේශපාලනික වශයෙන් අද ඔවුන්ට ඒත්තු ගැනිලා තියෙනවා තව දුරටත් මේ සම්ප්‍රදායික දේශපාලන විවේචනය තුළ පමණක්ම තමන්ගේ දේශපාලන ව්‍යාපාරය පවත්වාගෙන යන්න බෑ කියලා. සමගි ජන බලවේගයටත් ඒක තේරුම් යන කාලය මං හිතන්නේ ගොඩක් දුරයි කියලා. හොඳට තේරෙනවා උන්ට. එහෙනම් අපි අහන්නේ වෙනස්කම් කරනවා නම් මොනවද කරන වෙනස්කම්? මොනවද කරන වෙනස්කම්? ඒ වෙනස්කම් කොතෙක් දුරට ගෝලීය වශයෙන් පිළිගන්නවද? එහෙම නැතුව අපි අතනින් අඩු කරනවා කියන ප්‍රතිපල ඒක වෙනස්කමක යහපත් ප්‍රතිඵලයක් නෙවෙයි. අපි මෙතනින් අඩු කරනවා මේ විදිහට කරන්න පුළුවන්. ඒවා පිළිගන්න පුළුවන් ඒවා නෙවෙයි. පිළිගත හැකි එකක් දෙන්න. යෝජනාවලියක් දෙන්න. මෙන්න මේ පිළිගත හැකි යෝජනාවලිය සාකච්ඡා කරන්න තමයි පසුගියදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලංකාවට ඇවිල්ලා ඉන්න වෙලාවේ විපක්ෂයට ආරාධනාවක් කරේ. විපක්ෂයට ආරාධනාවක් කරා විතරක් නෙමෙයි, මම ඒ සාකච්ඡාවේ හිටියා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියට කිව්වා අපේ රට සම්බන්ධයෙන් ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන ප්‍රධානියට ජනාධිපතිතුමා කිව්වා විපක්ෂය පිළිගත හැකි යෝජනාවලියක් දෙනවා නම් ඒ යෝජනාවලිය පිළිගන්න රජය කිසි අවස්ථාවක මැලිවෙන්නේ නැහැ. ඒ සඳහා වෙනස්කම් කරන්න ඕන නම් පාර්ලිමේන්තුව තුළ ඒ වෙනස්කම් කරන්න ජනාධිපතිතුමා සූදානම් කියලා. එහෙමනම් විපක්ෂයට ඒ අවස්ථාව දුන්නොත් ඔවුන් සහභාගි වෙන්න කැමතිද කියලා ඇහුවා සාකච්ඡාවට. ඔවුන් කැමැත්ත දුන්නා විපක්ෂය මගහැරියා. මොකද්ද ඒකේ තේරුම? වෙනස් කළ යුතු තැන, වෙනස්කම් සාකච්ඡා කළ යුතු තැන, වෙනස්කම් පිළිගන්නවද නැද්ද කියලා නිල වශයෙන් කියන්න ඕන තැනට ඔවුන් විපක්ෂයක් හැටියට එන්න මැලි වෙනවා නම් බැරි නම් එන්නේ නැත්තම් ඒකෙන් මොනවද අදහස් වෙන්නේ? ඔවුන්ට මීට වඩා විකල්ප යෝජනාවලියක් නැහැ කියන එක ගරු මූලාශ්‍ර අනුර මන්ත්‍රීතුමනි, මේක ජනතාව තේරුම් ගනීවි කියලා අපි විශ්වාස කරනවා. විපක්ෂයට මීට අමතරව යෝජනාවලියක් නැහැ. මීට අමතරව වෙනස්කම් කරන්න ඉඩක් නැහැ. වෙනස්කම් කරන්න පුළුවන් එකම අවස්ථාව තියෙන්නේ රජයට. ඒක තමයි අපි මේ සිදු කරපු ප්‍රතිසංස්කරණවල කොතෙක් දුරට ප්‍රතිඵල ලබා ගන්නවද කියන කාරණාව උඩ. එතනින් එහාට වෙනස්කම් කරන්න බෑ ගරු සභාපතිතුමනි. මේක සම්පූර්ණයෙන්ම ජනතාව නොමග යවන, මුලා කරන, නැවත 2022 අර්බුදයට මේ රට අරගෙන යන්න අවශ්‍ය පදනම සකස් කිරීමක් කියන එක ඉතාම වගකීමෙන් මම කියනවා. ඉතාම වගකීමෙන් මම කියනවා. හේතුව වෙනස්කම් වලට ඉඩක් තියෙනවා නම්, වෙනස්කම් වලට ඉඩක් තියෙනවා නම් ගරු නියෝජ්‍ය ගරු සභාපතිතුමනි, 2022 වැටිච්ච රට අවුරුදු දෙකක් ගොඩන තුල හැම කෙනෙක්ම බෑ කියද්දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වගකීම අරගෙන ගොඩනැගුවා නම් ඒ වෙනස්කමුත් අවශ්‍ය මොහොතේ කිරීමේ හැකියාව තියෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට. ඒ හින්දා රජයට වෙනස්කම් කරන්න බැරි නම් ඒ වෙනස්කම් යහපත කරා රටේ ගෙනියන්නේ නැත්නම් විපක්ෂය කොහොමත් මේ වෙනස්කම් කරන්න අවකාශයක් උන්ට නැහැ. මෙන්න මේ බොරුව ජනතාවට කරන්න එපා. මේ බොරුව ජනතාවට කරන්න එපා. මං ඉතාම වගකීමෙන් ඉල්ලන්නේ මේ බොරුව මත ඔබේ දේශපාලන මතය මහ පොළොවේ පැල කරන්න උත්සාහ කරන්න එපා. මේ ඉන්නේ නොදන්න කණ්ඩායම් නෙමෙයි, මේ ඉන්න බහුතරයක් විපක්ෂ කණ්ඩායම්වල සුළුතරයක් මේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. සුළුතරයක් විපක්ෂයේ අවබෝධයක් තියෙනවා. හැබැයි ඒ සුළුතරයක් අර බහුතරයේ මතයට යටවෙලා මහ පොළවේ යථාර්ථයක් නොවන මේ රට නැවත අගාධයට අරගෙන යන්න ජනතාව පෙළගස්සන්න උත්සාහ දරනවා නම් මතක තියාගන්න, ඒක මේ රටේ මිලියන 22ක ජනතාවටම නැවත කරන මහා අපරාධයක් කියන එක අපතක් කරන්න එපා. ඒ හින්දා ගරු මූලාශ්‍රාරුඩ මන්ත්‍රීතුමනි, අපි බලාපොරොත්තු වෙනවා සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකය 52%කට වඩා වැඩි දායකත්වයක් මේ රටේ ආර්ථිකයට ලබා දෙනවා. ඔවුන්ට සහයෝගයක් වෙන්න පුළුවන් ආකාරයට ආර්ථික පදනමක් රජයේ සකස් කරා විතරක් නෙවෙයි, ඒ සකස් කරපු ආර්ථික පදනම තුල බැංකුත් මූල්‍ය පද්ධතියත් නැවත අවධානමකට ලක් නොවෙන්න සකස් කරපු අවස්ථාවක් වෙනකන් අපි හිටියා. මෙන්න මේ තීන්දුව ටික අරගෙන තවදුරටත් බැංකු වලට බලපෑමක් ඇති නොවෙන්න කටයුතු කරා. එහෙනම් අපි උත්සාහ කරනවා උපරිම වශයෙන් රජයක් වශයෙන් මේ ක්ෂේත්‍රයට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. අපි දන්නවා සංචාරක ව්‍යාපාරය අද ගොඩ නැගෙමින් පවතිනවා. ඊළඟට ලෝකයේ බොහෝ රටවල් අද ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ රටවල් වල සාකච්ඡා කරනවා. ඒ අපේ රටේ පවතින දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය නිසා, සාමකාමී පරිසරය තුළ නිසා මේක නැවත ආපස්සට හරවන්න පාර්ලිමේන්තුවේ අපි කිසිම කෙනෙක් අවධානය යොමු කිරීම සාධාරණ නැහැ. ඊළඟට මූලික වශයෙන් අපි ණය ප්‍රතිරූපකරණය තව නොබෝ දිනකින් අවසන් කළාට පස්සේ මේ වෙනකොටම අපේ ණය හිමියන් ප්‍රමුඛතාගත ලේඛනය මත නතර තරපු ව්‍යාපෘති සම්පූර්ණයෙන් ආරම්භ කිරීම පටන් ගත්තහම ඉදිකිරීමේ ක්ෂේත්‍රයට ඇති වෙලා තියෙන පීඩනය නැවත සමහන් වෙන්න අවශ්‍ය වාතාවරණය රටේ ගොඩනැගේවි. 3% ඉක්ම වූ ආර්ථික වර්ධන වේගයක් මේ අවුරුද්ද තුන ලබා ගත්තහම මේ තියෙන අමාරුකම් වලට යම්කිසි සහනයක් ලැබේවි. හැබැයි ආර්ථිකයේ ප්‍රසාරණයක් තුල ජනතාවට අවශ්‍ය සහන ලබා දෙනවා මිසක් නැවත වැරදි ආර්ථික ප්‍රතිපත්ති වලට ගිහිල්ලා සහන ලබා දීමේ ප්‍රතිපත්තියක රජය නැහැ. ඒක අපි අවංකවම කියන්න ඕනේ. ආර්ථිකය පුළුල් කරලා ප්‍රසාරණය කරලා ජනතාවට සහන ලබා ගන්නා වෙළඳපොළ ආර්ථිකයකට රට මෙහෙවෙනවා මිසක් වැරදි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කිරීම තුළ මැතිවරණයක් ඉලක්ක කරගෙන වෙන්න පුළුවන්, ජනප්‍රියතාවයේ හිඳ වෙන්න පුළුවන්, ගමේ සුළුතරයක් ඇති කරන පීඩනය නිසා වෙන්න පුළුවන්, නැවත වැරදි ආර්ථික ප්‍රතිපත්ති වලට රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ රජය ආපසු යන්න සූදානම් නැහැ. එහෙනම් අපි කල්පනාකාරීව කටයුතු කරමු. මම අවසන් කරන්න ඉස්සෙල්ලා ජනතා විමුක්ති පෙරමුණ කියපු එක කාරණයක් සම්බන්ධයෙන් අවධානය යොමු කළා මම නවත්තනවා. මේ නීතිය පරිසලීමේ බලය තමන්ගේ සමාජිකයන්ට ලබා දීම සම්බන්ධයෙන් මම දන්නේ කොතෙක් දුරට ජනතා විමුක්ති පෙරමුණේ උගත් කණ්ඩායම් මේක අනුගමනය කරනවද කියලා. සමත මණ්ඩලය කරන කාර්යයත් ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයා නීතිය අතට අරගෙන ප්‍රශ්න විසඳන ආකාරයත් කියන්නේ දෙකක්. සමත මණ්ඩලයේ කාර්ය ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයාට කරන්න බෑ. සමත මණ්ඩලවල මන්ත්‍රීතුමා ඔබතුමාත් හොඳට දන්නවා එක එක දේශපාලන මත ධර්මයන් ඉන්නවා. හැබැයි සමත මණ්ඩල ක්‍රියාවලිය අද ගමේ සිදු වෙනවා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කරනවා නම් ඔවුන්ගේ මතය ඇවිල්ලා නැවත අර 88-89 අපි දකපු, අපි මෑත කාලේ 2022 දකපු, අපි අහලා තියෙන 71 ඇති වෙච්ච කරල්ල තුන දකපු, අපි අහලා තියෙන දේවල් 71. හැබැයි 88-89 අපි දැක්කා. අපි 2022 දැක්කා අත්විඳා. මෙන්න මේ නොහොබිනා ක්‍රියාවලියට නම් රාජ්‍ය බලය ඉල්ලන්නේ මේ රටේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ව්‍යාපෘතිය තවදුරටත් අනුමත කරනවද නැද්ද කියන කාරණු තීන්දුව කරන්න ඕනේ. අපි දකිනවා දේශපාලනය නොකරපු සමහර අය මේ සමාජ මාධ්‍ය තුල මහයලින් කතා කරනවා ඔවුන්ගේ ක්‍රියාවලිය පිළිබඳව. අපි ඔවුන්ගෙන් අහනවා, සමාජ ක්‍රියාකාරිකයන්ගෙන් අහනවා, අපි ජනතා විමුක්ති පෙරමුණට සහයෝගය දෙන ඔවුන් එකඟද JVP එකේ සමාජිකයා ප්‍රශ්න निराකරණය කිරීමේ බලය, පොලිසියේ උසාවියේ බලය තමන්ගේ ගම්මට්ටමේ සමාජිකයන්ට ලබා දීමේ ක්‍රියාවලියට කොච්චර එකඟද? මෙන්න මේ පිළිබඳව දෙවරක් මේක පළවෙනි වතාව නෙමෙයි කිව්වේ. එක සැරයක් කිව්වා. ඔවුන් දන්නවා කිව්වා රාජ්‍ය බලය අතට ගත්තාම කොහමද රජයකට විරුද්ධව නැගී හිටියාම ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් යටතේ මර්ධනය කරන්න කොහොමද කියලා උන් දන්නවා කිව්වා. අශෝක අබේසිංහ මන්තුමා කිව්වේ නැද්ද ජනතා විමුක්ති පෙරමුණ? ඒක කියලා මාස 4යි ගියේ. ඊළඟට කියනවා රටේ නීතිය ක්‍රියාත්මක කිරීම සහ ඒ නීතිය තුළින් පිළිසරණක් කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් ඒ වැඩ කටයුත්ත කිරීමේ බලය ජනතා විමුක්ති පෙරමුණේ බිම් මට්ටමේ ඉන්න සමාජිකයන්ට ලබා දෙනවා කියලා. මම දන්නේ මොන ලෝකයකටද මේ අරගෙන යන්නේ කියලා. අපේ රට නැවත මිලේච්ඡත්වයට නෙවෙයිද මේ රට අරගෙන යන්නේ? මේ රටේ තියෙන ආර්ථික අර්බුද මදිවට නැවත සමාජීය අර්බුදයකට නෙවෙයිද මේ අත වනන්නේ? ඒ හිඳ මතක තියාගන්න, මේ ආර්ථික වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම විවේචනය කරනවට අමතරව අලුත් නැවුම් වැඩපිළිවෙලක් පිළිබඳව මේ විපක්ෂය නියෝජනය කරන කිසිම දේශපාලන පක්ෂකට නැහැ. ඔවුන් කරන්නේ ඔවුන්ගේ හයිය පෙන්වන්න විවාද ගැන කතා කරලා උසුළු විසුළු කරලා ඔවුන්ගේ හයිය තියනවද කියලා බලන්න විපක්ෂය ඇතුළේ. ඒ හින්දා ගරු මුලාසන අරුණ මන්ත්‍රීතුමනි, මේ රට ආර්ථිකමය වශයෙන් මට අහුන්නේ නෑ. නැවුම් කතාවක් තියෙන්න බෑ මට පුදුමයි. හරිණි මන්ත්‍රීතුමියත් ජනතා විමුක්ති පෙරමුණේ ගමේ සමාජිකයා ඒ නීතිය විසඳ නීතිය අතට අරගෙන කටයුතු කිරීම අනුමත කරනවද කියලා. ඒක ප්‍රශ්නයක් අපිට. කොහොමද දේශපාලන පක්ෂ නීතිය අතට අරගෙන කටයුතු කරන්නේ? ඒකට මේ රටේ ජනතාව ඉදදී මං හිතන්නේ එතුමිය එකතු වෙනවද කියලා. නමුත් එතුමියට විකල්පයක් නැහැ. මෙච්චර දුර ආපු හින්දා මේ ආවේ
හරි ගරු මන්ත්‍රී බොහොම ස්තුතියි. කොයි වෙලාවකවත් ගමේ ජනතා විමුක්ති පෙරමුණේ හෝ ජාතික ජන බලවේගයේ සමාජිකයෙක්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දෙනවා කියලා කොහෙවත් කියලා නැහැ. ඔබ වැරදියට ලාල්කාන්ත හිටපු මන්ත්‍රීතුමාත් එහෙම කතාවක් කිව්වේ නැහැ. එහෙම කිව්වේ නැහැ. ගමට අධිකරණ බලය
ගමතුමා
අධිකරණ බලය
ගරු හරිණි මන්ත්‍රීතුමිය කියන කාරණය මට පුදුමයි. මේ වගේ උගත් මන්ත්‍රීතුමියකුත් අර වගේ මජර දේශපාලන වේදිකාවට ගිහිලා තමන්ගේ මතය මජර දේශපාලනයක් බවට පරිවර්තනය කිරීම.
අධිකරණ බලය විමාධ්‍යගත කිරීම පිළිබඳ කතා කරලා තියෙනවා. නමුත් ගමේ ජාතික ජන බලවේගයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන්ට බලය දෙනවා කියන එකක් ගැන කතා කරේ නැහැ. කොහෙවත් කතා කරලා නැහැ. ඒක අධිකරණයට ප්‍රවේශ වෙන ප්‍රවේශය පිළිබඳ access to justice කියන concept එකත් එක්ක එන කතාවක්. ඔබතුමන්ලට ඒක තේරුම් ගන්න බැරි නම් ඒකට කරන්න දෙයක්
නෑ. ගරු ඇමතුමිය කාලේ ප්‍රශ්නයක් තියෙනවා.
මෙතන
විවාදයකට
මේක යනවා ගරු ඇම. සඳහා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගත යුතු බව තියෙනවා.
බොහොම ස්තුතියි.
ඔබතුමා කියන කොතනද තියෙන්නේ කියලා පාක්ෂිකයන්ට ඒ බලය ක්‍රියාත්මක කරන්න
බොහොම ස්තුතියි. ගරු ඇමතුමා. ඔව් ඇමතුමා. ඔව් විජේදාස රාජපක්ෂ ඇමතුමා.
ගරු සභාපතිතුමනි, ගරු ආචාර්ය හරිණි අමරසූරිය මැතිණියගේ ප්‍රකාශය සම්බන්ධව මම එකක් මතක් කරනවා. මොකද ජනතාවට මේ ප්‍රශ්නේ මතුවෙන්නේ අතීත අත්දැකීම් එක්ක 88-89 අපේ රටේ අධිකරණ ශාලා 27ක් ගිනි තිව්වා. නුගේගොඩ එක, ගල්කිස්ස එක, හෝමගම එක. හෝමගම අධිකරණයේ ගිනි තියලා විනිශ්චයකාරතුමාගේ කබාය කුළු හරකෙක් ගෙනල්ලා ඒ කුළු හරකගේ ඇඟවට පොරවලා විනිසුරුගේ කබාය හරකෙකුට පොරවලා මේ හෝමගම නගරේ උඩටයි පල්ලෙහාටයි දක්වගෙන ගියා. ඔබතුමිය දන්නේ නැහැ මං හිතන්නේ ඒක. එතකොට ඒ අද්දකින් එක තමයි ජනතාවට මේ බය තියෙන්නේ. මොකද එදා ඔබතුමියලාගේ පක්ෂේම ඔබතුමිය කියලා කියන්නේ නැහැ. යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය කුළු හරකෙකුට බාර දුන්නා. කුළු හරක තමයි සංකේතය යුක්තියේ එදා. ඒක තමයි මං හිතන්නේ මේ ජනතාවට මේ බිය තියෙන්නේ.
ඔව්
මෙතුමා
කතා කරන්න.
ගරු මන්ත්‍රී මූලාශ්‍රණ්ඩුවේ මන්ත්‍රීතුමනි සදාචාරාත්මක නෑ මේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ කියන දේ මං හිතන්නේ මේ හඳපටේ දාන්න මං ඉදිරියට එවන්නම් ඒක සාධාරණ සදාචාරාත්මක නෑ. හැබැයි මම එකක් කියනවා, මම එකක් ඔබතුමියගෙන් අහන්නේ, පොලිසියේ සහ මහේස්ත්‍රාත්වරයාගේ බලය ගමේ ඔබේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයට ලබා දීමට ඔබ එකඟද? ඔබතුමිය එකඟද?
ඔව් හරිනේ මන්ත්‍රීතුමිය.
පක්ෂ සමාජිකයන්ට බලය බෙදෙන එකට අපි එකඟ නැහැ.
ගරු නියෝජ්‍ය ගරු මූලාශ්‍රණ්ඩුවට මන්ත්‍රීතුමනේ, අපේ රටේ අධිකරණ බලය විමධ්‍යගත කිරීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ මේ මොකද්ද?
මේ ගරු සභාවට ජංගම දුරරත්න ගේන්න බෑ. ඉතින් ඒ නිසා මේ
මම ඔබතුමාගේ අවසරය ඉල්ලුවේ. හැබැයි මම එතුමියට ඒක ලබා දෙනවා පැහැදිලිවම. මේ රටේ වල් වැදිච්ච නීතියක් තියෙන රටක් බවට පරිවර්තනය කරලා තමන් බලය අරගෙන බලය පවත්වාගෙන යන්නයි ජනතා විමුක්ති පෙරමුණේ යෝජනා කරලා තියෙන්නේ. ඒ හින්දා ගරු මූලාශ්‍රණ්ඩුවට මන්දේතුමනි, මේ කියන වල්බූරු නිදහසක් තියෙන මේ ජනතා විමුක්ති පෙරමුණට බැහැ මේ රටේ ආර්ථිකයක් කළමනාකරණයක් කරන්න. අපි අහනවා පැහැදිලිවම, දැන් අනුර කුමාර දිසානායක මහත්තයා ගොඩාක් ඉන්නේ විදේශගත වෙලා ඉඳලා මොනවද මේ රටේ විදේශගත අයට කියන්නේ? මේ අයට කියන්නේ මොකද්ද? ඔයාලා අපිට ඡන්ද දෙන්න, මේ රටේ අපිට ඕන විදියට ගමේ නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය බලය අපිට දෙන්න කියලාද? මොකද්ද ආර්ථිකයේ වැඩපිළිවෙල? මෙන්න මේක කියන්න, මෙන්න මේකයි වැදගත්. ඒ හින්දා මේක කියන්නේ නැතුව මේ කොලේ වහලා ගහලා දේශපාලනය කරන්න පුළුවන් කාලය අවසාන වෙලා තියෙන්නේ ගරු මූලාශ්‍රණ්ඩුවට මන්ත්‍රීතුමනි. අද කොහොම මේ ගොඩනැගපු රැල්ල, මේ බොරුව හික්ක බොළු ගොඩනැගපු රැල්ල කොහොම? මං හිතන්නේ දාසිරි ජයසේකර මන්ත්‍රීතුමත් කල්පනා කරාවි, මම දැක්ක අනුර කුමාර දිසානායක මහත්තයත් එක්ක බොහෝ වෙලාවට ළඟින් ඉන්නවා. ඒ හින්දා ඔබතුමා ඔය මැදට යන්න එපා. ඔබතුමා
පොයින්ට් ඔෆ් ඕඩර්
ක්‍රියාත්මක කරවන්න බලයක් ඔබට අපි ලබා දෙමු.
ගරු මූලාශ්‍රණ්ඩුවට මන්ත්‍රීතුමනි, මේ පිළිබඳව මේ ඉතා පැහැදිලි හඬපටයක් තියෙනවා. ඒක කරුණාකරලා මේ
ගරු මන්ත්‍රීතුමා, දැන් මේ හඬපට ප්‍රකාශ කරන්න පටන් ගත්තොත් මේ හැමෝම මේ හඬපට ප්‍රකාශ කරන්න පටන් ගනීවි.
ඉතින් ඉතා පැහැදිලි, අපිට ලොකු බයක් තියෙනවානේ. අපි ගරු මූලාශ්‍රණ්ඩුවට මන්ත්‍රීතුමනි, අපිට ලොකු ගැටලුවක් තියෙනවා මේ පිළිබඳව. මේක මේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානියෙක් ප්‍රකාශ කරපු දෙයක්. එතකොට ඒ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානියෙක් මේ වගේ දෙයක් ප්‍රකාශ කරනකොට නීතියට ගරු කරන පුද්ගලයෙක් හැටියට අපිට ලොකු ගැටලුවක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණේ ගම්මට්ටමේ එක්කෙනෙක්ට අධිකරණ බලයක් දෙනවා කියන එක. එතකොට ඒ අධිකරණ බලයක් දීම පිළිබඳව මේ හඬපටේ ප්‍රකාශ කරන්නේ. එතකොට අපේ මිත්‍ර හරිනි මන්ත්‍රීතුමිය නෑ කිව්වට මේ හඬපටේ මෙතන තියෙනවා.
අර මන්ත්‍රීතුමා කාලයේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක විවාදයකට යනවා. ඒ නිසා
මේ පොඩ්ඩක් අහගන්න කියලා තමයි ඔබතුමාගෙන් මම කාරුණිකව ඉල්ලීමක් කරන්නේ.
ගමට නීතිය ක්‍රියාත්මක කරවන්න බලයක් ඔබට අපි ලබා දෙනවා.
ඔය එතකොට ඉතින් ගරු මූලාශ්‍රණ්ඩුවට ගරු මන්ත්‍රීතුමනි, ඒක ඊටාම ගැටලුකාරී තත්වයක්. ඕක ඒක හරියට ඇහුන් නැත්තම් මං ආයි දාන්නම්.
මමද නීතිය ක්‍රියාත්මක කරවන්න බලයක් ඔබට අපි ලබා දෙනවා. يعني බලය බෙදෙනවා. ඔබේ කමේදී නීතිය පසිනලන්න බලයක්
එක්ක මේ පාර්ලිමේන්තුවේ ඉන්න කවුරු කතා කරනවා? මාත් කතා කරනවා. පැය ගාණක් කතා කරන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මම ඔබතුමා කියපු කාරණයට 100%ක් එකඟයි. නීතිඥයෙක් විදියට අධිකරණ බලය ගමේ ජනතාවට මේ අධිකරණයතුමා විට ඔය කතාවට වැඩිය හොඳ කතාවක් එතුමා කියන්න තිබුණේ. මේ අර හරගගේ ඔළුවට මේ ජජ්ගේ මේවක දාන එකට වැඩිය මේ රටේ නීතිඥයෙක් විදියට අධිකරණ බලය මිනිස්සුන්ට බෙදලා දෙන්න බෑ. හරිද? ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඒක දෙන්න පුළුවන් කියලා කවුරු හරි කියනවා නම් ඒ අය නම් මෙරට පාලනේ බාරගන්නේ රටවල දෙයියන්ගේම පිටයි.
ඔබ ස්තුති ගරු. ඔව් ඔව් මන්ත්‍රීතුමා කතා කරන්න.
ගරු මේ අධිකාරමතුමා මට දැනගන්න පුළුවන් ද අධිකරණ බලය විමධ්‍යගත කරන්න පුළුවන් ගමට කියලා මට කරලා උත්තරයක් දෙන්න. අධිකරණ බලය විමධ්‍යගත කරන්න පුළුවන්ද?
ගරු ඇමතුමා කතා කරා.
ගරු සභාපතිතුමනි, ගරු සභාපතිතුමනි, අධිකරණ බලය අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ පාර්ලිමේන්තුව මත තමයි ඒ බලය පැවරලා තියෙන්නේ. එතකොට මේ රටේ නිසි පරිදි පිහිටවන ලැබුණ අධිකරණ පද්ධතියට හැර වෙන කිසි කෙනෙකුට අධිකරණ බලය ලබා දීමක් කරන්න බෑ. මම මගේ පොඩි අත්දැකීමක් කියන්නම්. මගේ එකම අත්දැකීමක් කියන්නේ පොඩක්. ගරු සභාපතිතුමනි, මගේ පන්ති හිටියා මේ වලස් මුල්ලේ අපේ ගමේ පන්ති ඉගෙන ගත්ත ළමෙක් හිටියා. ඔහුගේ නම මට මතක, සුමනසේන. ඒ කාලේ 88-89 කාලේ ඔහු තමයි ඔය කියන අධිකරණ බලය ක්‍රියාත්මක කරේ. ඔහු අපේ ගමේ ඇවිල්ලා පරණ බෙදුම් නඩු තිබුණා, ඉඩම් නඩු තිබුණා. ඔහු ලනු කැරැල්ලක් අරගෙන ඇවිල්ලා ඒ දෙක ඒවා මැනලා කියලා වැටවල් ගහලා දීලා ගියා. ඒවලෙම නඩු විසඳලා ගියා. පස්සේ කාලෙක මම දැක්කා ඔහු මේ ඝාතනය කරලා දාලා තිබුණ කවුරු විසින්ද දන්නේ නැහැ. එහෙම ඒ කාලේ අධිකරණ බලයක් ක්‍රියාත්මක කරා ඒගොල්ලන්. ඒ නමුත් දැන් මේ විවස් මේක විවස්තාවනු යටතේ කරපු එකක් නෙවෙයි.
ගරු ඇමතුමා, දැන් ගරු සේමසිංහ ඇමතුමා කතා කරන්න.
ගරු මූලාශ්‍ර නඩුවට මන්දිතුමනි, ඉතින් මම කිව්වේ ගරු මන්දිතුමනි, මම කිව්වේ දැන් මේ පාර්ලිමේන්තුවක
අවශ්‍යතා මොකද්ද? මේ පොයින්ට් ඔෆ් ඕඩර් එක සාන්ත වණ්ඩාර.
ගරු සභාපතිතුමනි, මෙතන අධිකරණ ඇමතුමත් කිව්වා එහෙම බෑ කියලා. දයසිරි ජයසේකර ඇමතුමත් කිව්වා එහෙම බෑ කියලා. එහෙම බෑ කියලා කිව්වට හරණි අමරසූරිය මැතිණියක් කිව්වා එහෙම බෑ කියලා. එහෙම බෑ කිව්වට පසුගිය මැයි 9 වෙනිදා පාරවල් දිගේ ඇවිල්ලා ගේට්ටු කඩලා ගෙවල් කඩලා ඒ සියල්ලම කරා. පොලිසිය විමර්ශනයක් නැහැ අදවත්. ඒවට පොලිසිය ඕන අපරාධයක් කරොත් පොලිසිය විමර්ශනයක් කරලා වැරදිකරුවන් අත්අඩංගුවට ගන්න ඕනේ. අනිත් එක තමයි රාජ්‍ය දේපල ගිනි තබා විනාශ කිරීමට අප දෙන්න බෑ සුවිශේෂී කරුණක් නැතුව උසාවිය. හැබැයි ඒ ඔක්කොම අප දීලත් ඉවරයි, බහුතරයන් නිදොස්කට නිදහස් කරලා ඉවරයි. අද වෙනකම් පොලිසිය විමර්ශනයක් කරලා නැහැ. ඒ හින්දා ලාල්කාන්ත මහත්තයා කියන එක තමයි ඉදිරියේදී වෙන්නේ.
ගරු මහින්දානන්ද ඇමතුමා
මන්ත්‍රීතුමියට දීලා මට දෙන්න.
ඔව් හරිනේ මන්ත්‍රීතුමිය.
මා දැන් ආණ්ඩු බලය තියෙන්නේ මෙතුමාලට නම් එතුමාලගේ ආණ්ඩුව යටතේ ආණ්ඩුව ක්‍රියාත්මක වුණ නැති එකට අපි පලි නෑනේ. ඒක ක්‍රියාත්මක කරන්නේ ඒගොල්ලෝ. ඉතින් ඒක අපේ පිටින් දාන්න බෑ. ඒක අපේ වැරැද්දක් නෙවෙයි. අනිත් එක අලුත් ව්‍යවස්ථාවක් තුළ නීතියට තියෙන ප්‍රවේශය මීට වඩා සාධාරණ විදියට බෙදලා යන්න ඕනේ කොහොමද කියන එක, මිනිස්සුන්ට access to justice කියන එක ශක්තිමත් කරන විදිය ගැන සංවාදයක් අපිට සමාජය තුළ අවශ්‍යයි. මේක මේ ඉතාමත්ම පටු විදියට, අතිශයින්ම පටු විදියට තමන්ගේ දේශපාලන උවමනාව සඳහා 87-89 ඒවා මතක් කර කර ඒවා ගැන කතා කරන එකෙන් පළක් නෑ ගරු සභාපතිතුමා. දැන් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා කිව්වා කවුද තරුණයෙක් ගැන, ඒ තරුණයා මරුණ එක ගැන කවුද මැරුවේ කොහොමද මැරුවේ කියලා දන්නේ නෑ කියලා. හරි, ඔහොම අතීතයක් තියෙන රටක් මෙහෙම ඒ විදියට ලේ වැගුරුණු රටක් මේක. මේ රටේ යුක්තියක් සාධාරණයක් තිබ්බ නැති රටක් මේක. එතකොට එහෙමනම් අපේ නීතිය කොහොමද වෙනස් විය යුත්තේ? මිනිස්සුන්ට මීට වඩා සාධාරණ නීතියක් කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනේ? අපි දන්නවා ගරු සභාපතිතුමා, දරුවන් සහ ගැහැණුන් පිළිබඳ උසාවියට ගියාම කොච්චර කාලයක් යනවද කියලා මේ නීතිය ක්‍රියාත්මක වෙන්න. ඉතින් ඒ
නිසා
නීතිය වෙනස් වීම, නීතිය මීට වඩා සාධාරණව ජනතාවට ප්‍රවේශය මීට වඩා
සාධාරණ.
Can you sit down, madam? ඉතකන් මේ මගේ උගත් ගරු මන්ත්‍රීතුමිය, ඔබතුමියගේ කතාවේදී කිව්වා මේ 88-89 අමතක කරන්න ඕනේ කියලා. නෑ, ඔබතුමිය දැන් කිව්වා ඒවම කතා කර කර වැඩක් නෑ, ඒව අමතක කරන්න කියලා. ඔබතුමියට ඒව අමතක කරන්න පුළුවන්. මේ රටේ 60,000ක් මරපු එක ඔබතුමියට අමතක කරන්න පුළුවන් වුණාට, අපේ ගමේ ට්‍රාන්ස්ෆෝමර් එක ගිනි තියපු එක බස් එකක ඉනි තියපු එක විජේ කුමාරතුංග මරපු එක හාමුදුරුවෝ ඝාතනය කරපු එක මේ සැපල් කන්තවරු ගිනි තියපු එක හරි පළවෙනියට ඡන්දය දාපු කෙනාගේ ඇගිල්ල කැපුවා බුදුමිලගේ පක්ෂය මෙරටේ මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඡන්දය නැති කරලා දමුනාස්සලා මගේ ගමේ පළවෙනි ඡන්දය දාපු කෙනා ඇගිල්ල කපලා බෙල්ල කපලා මිනි පෙට්ටිය පහලින් ගෙනියන්නේ කිව්වා ඔබතුමිය කියන්නේ ඒ අතීතය අමතක කරන්න කියලා.
ගරු මන්ත්‍රීතුමා කාලයේ ප්‍රශ්න තියෙනවා.
ඉවර කරනවා. දෙවැනි එක මගේ මේ Facebook එකේ ෆොටෝ එකක් තියෙනවා මාලිමා ආණ්ඩුවේ අධිකරණ ඇමති ලාල් කාන්ත කියලා. එතකොට මාලිමා ආණ්ඩුවේ අධිකරණ ඇමති තමයි මේ කියන්නේ. බලයේ විමධ්‍යගත කරනවායි කියලා. දැන් ඔබතුමිය හිතන්නේ අපිට තියෙන ප්‍රශ්නය දැන් ඔබතුමියලගේ ජනතා විමුක්ති පෙරමුණේ ගමේ ඉන්න පරණ ජීවිපිකාරයෝ කියන්නේ මගේ ගමේ නම් කුහකයෝ ටික. ඒ කියන්නේ අපේ ගමේ හරක් හොරා කසිප්පුකාරයා ගංජකාරයා තමයි ගමේ ඉඳපු ජීවිපිකාරයෝ ටික. ඒතර ඒගොල්ලන්ටද මේ බලය දෙන්නේ? ඔබතුමිය ඒගොල්ලන්ටද බලය දෙන්න හදන්නේ? ඒ නිසා මේක ලේසියට ගන්න එපා. ඔබතුමියලගේ මේ කියන විදිහට ඔබගේ අධිකරණ නැමැති මේක කියන්නේ. ලාල් කාන්ත අධිකරණ නැමැති කියලා මේ ඔළුවේ මේක උද්දාගෙන මේ ෆොටෝ එකක් දාලා තියෙනවා. සම් මේක ඊටාම බරපතල ප්‍රකාශයක් කරු මන්ත්‍රීතුමිය.
ගරු බොහොම ස්තුතියි. ඔව් ඔව් සමන් මන්ත්‍රීතුමා මොකද්ද උතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක?
ගරු සභාපතිතුමනේ විශේෂයෙන් මම හිතන්නේ මේ ලාල්කාන්ත කියන පුද්ගලයා විවිධ ප්‍රකාශ කරනවා මම හිතන්නේ මේ සමාජයේ නොමග යවන. ඉතින් අතර මේක අධිකරණයට අපහාස කිරීමක්. ඉතින් ඒක අතරම නීති ක්‍රියාත්මක විය යුතු විශේෂම නීතිය.
පැහැදිලි ගරු මන්ත්‍රීතුමා ඔව් මිලේ මන්ත්‍රීතුමා ඔබතුමා මොකද්ද පොයින්ට් ඔෆ් ඕඩර් මිලේ මන්ත්‍රීතුමා? හරි බොහොම සේම සිංහ මන්ත්‍රීතුමා කතා කරන්න.
තුමා කරුණාකරලා මට බාධා කරන්න එපා දැන් මට කතා කරන්න දෙන්න දැන් මම දැන් මේ 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 ආර්ථිකයේ ගොඩනගෙන තත්ත්වයන් පිළිබඳව තමයි කතා කරමින් හිටියේ
චන්දිම වීරක්වරි මන්ත්‍රී මොකද්ද ඔයාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක
ඔව් පොයින්ට් ඔෆ් ඕඩර්
ඔව් කතා කරන්න මයික් එක දීලා
තියෙන්නේ මගේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා හිටපු පළාත් සභාවේ මාධ්‍ය කිව්වා 88 89 මරලා දැම්මේ ස්ත්‍රී දූෂකයෝ කුඩුකා බංකොල්ලකාරයෝ බඩුකා ඒ වගේ කට්ටිය කියලා. හැබැයි ගරු මන්ත්‍රීතුමනි මගේ ආසනේ මන්ත්‍රීතුමා මගේ ආසනේ හිටපු ජීවීඑස් සිල්වා මන්ත්‍රීතුමා සිල් අරගෙන ඉන්නකොට එතුමා ඝාතනය කරා. එතුමා උපාසකයෙක් වගේ කෙනෙක්. ඒ වගේම 16 සේපාලි සේනාධීර කරන්දෙනිය මන්ත්‍රීතුමිය ඔබතුමා දන්නවද දන්නේ නැහැ. එතුමිය ගැබිනියෙක් වෙලා හිටියේ කරන්දෙනිය මන්ත්‍රීතුමිය. දරුවෙක් වදන්න හිටපු ඒ කාන්තා මන්ත්‍රීතුමිය වෙඩි තියලා කපලා මැරුවා. එතුමිය මොන දූෂකයෙක්ද? ඒක ඉඳලා කරුණා කළා. ඒ වගේ දේවල් කරපු උදවිය
සේමසිංහ මහතුමා කතා කරන කාලේ ප්‍රශ්නයක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා.
ගරු මන්ත්‍රීවරේ යාගෙන ආවේ මේ රටේ මාස 20ක් ඇතුළත මේ ආර්ථිකයේ සිදු කරපු ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලය. එතකොට ඒකට යද්දී අපිට අද පේනවා ජනතා විමුක්ති පෙරමුණ කියනවා නම් ඔවුන් ආර්ථිකයක් ගත්තා රජයක් ගත්තාම ආර්ථිකය කළමනාකරණය කරනවා කියන ඔවුන්ට කරන්න හැකියාවක් නැහැ. අනික මම කිව්වා මේ අධිකරණයේ සම්බන්ධයෙන් කරපු බරපතල ප්‍රකාශය. මොකද ගමේ ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායකවරයාට නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ලබා දෙන යාන්ත්‍රණයක් ඔවුන්ගේ ආණ්ඩුවක් යටතේ හදනවා කියන. හැබැයි මොකද හරුණි මන්ත්‍රීතුමිය එවල කිව්වේ? හරුණි මන්ත්‍රීතුමිය කිව්වා ඒකට තමයි access to justice කියන්නේ කියලා. If she is going to say giving judicial powers to the JVP card, it means access to justice. Can you imagine what sort of a country this will be? So that's a very wrong interpretation. Harini Mantri Tumiya Kironang, access to justice means we will give powers, judicial powers to JVP cadres in the village. What will happen to this country? Menna meka ithama barapatala prakashaya. Adatath tumiyata beri una me kiyapu karanawa sambandhen raten samavagan janata vimukti peramunata beri una. Janata vimukti peramunata beri una me raten samavaganna me rate adhikarana balaya tamange game paakshikayata laba denawa kiyala karapu prakashaya sambandhen. Idi e inda man me kiyanne garu mulasanaduda mantidumane me aarthikaya hasurowanawa kiyala kiyanne. මෙන්න මේ වගේ බලහත්කාරකම් කරලා මේ රට නැවත ලෝකයේ කොන් වෙච්ච රටක් බවට පරිවර්තනය කරන්න අවශ්‍ය වැඩසටහනක් දෙන කණ්ඩායමක්. එයින්ද අපි එක පැත්තකින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ශක්තිය ලබා දෙනවා, අනිකුත් ශ්‍රේෂ්ඨයන් වලට අවශ්‍ය උපරිම සහයෝගය ලබා දෙනවා. අපි අද ඔවුන්ට සහනයක් සහයෝගයක් ලබා දෙන්න පුළුවන් තැනකට සැලකිය යුතු පිළිගත හැකි ස්ථාවරත්වයක් රටේ ආර්ථිකය ගොඩනගලා තියෙනවා. අපිට තව ගොඩක් දුර යන්න තියෙනවා.
අපිට මේ ස්ථාවරත්වයෙන් සතුටු වෙලා මේ ගත්ත සියලු ක්‍රියාමාර්ග ආපස්සට හරවන්න බෑ. හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන විදුලි බල පනත මේ රටේ තීරණාත්මක පනත් කෙටුම්පත් බවට පත් වෙනවා. අද මුළු ලෝකෙම කතා කරන්නේ රජේවන් විසින් සංවර්ධන කටයුතු වලට ආයෝජනය කරනවා වගේම බහුපාර්ශික ආයත බහුපාර්ශික බැංකු විසින් ආයෝජනය කරනවා වගේම පෞද්ගලික අංශයේ ප්‍රාග්ධනය කොතෙක් දුරට රටවල් ඉස්සරහට යන්න ලෝකයේ ඉස්සරහට යන්න වැදගත් වෙනවද කියන දේ මෙන්න මේ පරිවර්තනය තමයි අපේ රටේ අද සිදුවෙන්නේ. ලෝකයේ අනිත් රටවල් මේ පරිවර්තනය කරද්දී අපි ඒහා නොදෙවෙනි පරිවර්තනයකටද ගමන් කළා කියනවා. ඉදිරියේදී මේ පාර්ලිමේන්තුවට එනවා මම හිතනවා මේ පාර්ලිමේන්තුව ඒකට විරුද්ධ වෙන්නේ නැති වෙයි කියලා. අපේ රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් අලුත් පැනක් ගැටුම්පත් අපි බලමු කොහොමද විපක්ෂය හැසිරෙන්නේ කියලා. ඊළඟට අපේ ඩෙට් මැනේජ්මන්ට් ඇක්ට් කියනවා. ඊළඟට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු මේ සියලුම ආයතන පිළිගන්නවා ජනාධිපතිතුමාගේ අදහසක් අනුව මේ ආර්ථිකය පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් එන නීති ගැටුම්පත ඉකොනොමික් ට්‍රාන්ස්ෆෝමේෂන් ඇක්ට් එක. අපි බලමු මේ රටවල් ඔවුන්ගේ ආණ්ඩුවක් කරද හදනවා කියලා කියන අය මේ වගේ හොඳ ආනාපානසති ගැටුම්පත් දීදී කොහොමද හැසිරෙන්නේ කියලා. ඒ හින්දා අපි රටක් හැටියට ආර්ථිකමය වශයෙන් ලෝකයේත් එක්ක ශක්තිමත් ආර්ථිකයක් එක්ක යන්න අවශ්‍ය වැඩසටහන රට තුළ ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒක අධ්‍යයනයෙන් අධ්‍යයන ක්‍රියාත්මක වෙනවා. මම හිතන්නේ අද මේ කෙටුම්පත් සම්බන්ධයෙන් උත් සංශෝධන කීපයක් එකතු විපක්ෂය අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒකට සභානායකතුමා අවසානයේ කියයි මම හිතන්නේ මේක අපිට මේ අවස්ථාවේ පිළිගන්න පුළුවන් තත්වයක් නෙමෙයි. ඒක හොඳ නම් අපිට පුළුවන් අනාගතයේදී නැවත කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් එක්ක ගැසට් කරලා ඒ වගේම අධිකරණයට යන්න අවස්ථාව ඕනෑම පුද්ගලයෙකුට සලසලා ඒ අවශ්‍ය සංශෝධන ටික කරන්න. මොකද අපිට අධිකරණය විසින් ලබා දෙන තීන්දුව වලට අමතරව අධිකරණය විසින් සැලකීමට භාජනය නොවෙච්ච කරුණක් සම්බන්ධයෙන් සහ ඒ පනත් කෙටුම්පතේ සම්පූර්ණ හරය වෙනස් කරන සංශෝධන පිළිගන්න රජයට හැකියාවක් නැහැ. ඒකට අවකාශයක් තියෙනවා. ඒක අපිට ඉදිරියේදී කටයුතු කරන්න පුළුවන්.
බොහොම ස්තුතියි ගරු අමතුමා.